Karu Dilip Bedaraj.
Ape niyojyakaraka sabhapathiwumani nava janadhipathiwarayek patwela nava aanduwak pihitawala me rate janathawata sewa karana mohothe mama me sabhawata kiyanna kemathi prathamayenma ape nama rajapaksa mantrituma ප්‍රකාශයක් කරා සජිත් ප්‍රේමදාස මැතිතුමා හොරෙක් කියලා හොරගම් කරයි කියලා මම ඒක ප්‍රතික්ෂේප කරනවා එතුමා හොරගම් නොකරන නායකයෙක් එතුමා විපක්ෂ නායකවරයා හැටියට අද වැඩවාර අරගෙන එතුමා වැඩ කරන මොහොත එතුමාට අපි සුබපතනවා එතුමාට මේ වැඩ කටයුතු සාර්ථක කරගෙන ගිහිල්ලා අප්‍රේල් මාසයේ පවත්වන මැතිවරණයේදී එතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා රටේ ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න වාසනා ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම සෞභාග්‍යවත් දැක්මක් යටතේ අද මේ රටේ විශේෂයෙන්ම පලිගැනීම් දේශපාලන පලිගැනීම් වල ලක් වෙලා තියෙනවා රැකියා නැති කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා මුළු දිවයිනේම විස්තර ගැන අපේ රංග බණ්ඩාර ගරු මැතිතුමා ප්‍රකාශ කරා මම්මගේ හම්බන්තොට දිස්ත්‍රික්කේ රැකියා අහිමි කරන ළමයි 4500ක් වෙනුවෙන් මම අද කතා කරනවා විශේෂයෙන්ම මම කතා කරන්න කැමති නිවාස අධිකාරියේ 3 වෙනි ශ්‍රේණියේ අයත් දරුවන් 2511ක් අද එළියට දාන තත්ත්වෙට උදා වෙලා තියෙනවා එළියට දමමින් පවතිනවා දෙවෙනි එක තමයි පුහුණු ව්‍යාප්ත සහකාර පත්ති 1600ක් මේ රටේ එළියට දාන තත් කරලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ 104ක් අද එළියට දාන කටයුතු කරලා තියෙන එළියට දාලා තියෙන ඒ වගේම සමුද්ධි පරිගණක හම්බන්තොට දිස්ත්‍රික්කේ 43ක් අද එළියට දාලා තියෙන ඒ වගේම ගොඩනැගිලි සංස්ථාවේ කොන්ත්‍රාත්කාරය මණ්ඩලයේ 55ක් අද එළියට දාලා තියෙන ඒ වගේම පුරා විද්‍යා සේවා සහකාර මුලකරු කම්කරු 1765ක් අද එළියට දාලා තියෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරීන් තංගල්ල ඩිපෝවේ උසස් නිලධාරීන් 20 දෙනෙකුට අද වැඩ බාර ගන්න අවස්ථාව ලැබිලා නැහැ. ගමනාගමන මණ්ඩලයේ අමතිවරයා තංගල්ලේ ඉන්න අමතිවරයෙක් ඒ වුණාට එතුම කියන දේ තහන්න නැහැ. පොට්ටුවේ කට්ටිය ගිහිල්ලා ඉන්න කට්ටිය ඉල්ල දාලා කොන්දොස්තරවරු ඒ පුටුවල වාරිලා තියෙනවා. ඒ වෙනි යුගයක් අද උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවාස අධිකාරියේ ළමයි 2511 ඒගොල්ලෝ 2900 2900 917 වෙනි පැවති අමාත්‍ය මණ්ඩලයේ තීරණ අනුව 25/2014 සහ 25/2014 එක රාජ්‍ය පරිපාලන තක්කලේක නැවත බලාත්ම කිරීමේ 2019/9 පළවෙනි දින සේවා කාලයේ දින 180 සම්පූර්ණ කළ සේවකයින් ස්ථිර සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපද අනුව පහත සඳහන් තනතුර වල සේවයේ නියුතු කොන්ත්‍රාත් දෛනික ආනියම් සේවය සේවිකාවන් ජාතික නිවාස අධිකාරී ස්ථිර සේවකයන් හැටියට බඳවා ගැනීමට 2019/9 පළවෙනි දින සුදුසුකම් සපුරලා තියෙනවා. ඉතින් මේව සුදුසුකම් සපුරලා නිවාස අධිකාරියේ අනිවාර්යයෙන්ම සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙලා උපායධාරීන් ළමයි උසස් පෙළ ලියාපු ළමයි සාමාන්‍ය පෙළ ලියාපු ළමයි තමයි මේ 2500 ගන්න. ඉතින් මේ ළමයි රැකියාවෙන් එළියට දානකොට අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමයි 4500ක්. මම විශේෂයෙන්ම කියන්න කැමති මම මේ ගැන ගරු අග්‍රාමාත්‍ය නිවාස ඉදිරියේ මමතුමා අග්‍රාමාත්‍යතුමාටත් මම ඒ ළමයි එක්ක අග්‍රාමාත්‍ය කාර්යාලයට ගිහින් මම පැමිණිලි කරා ලිඛිතව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙක් හැටියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඒ ගැන පැමිණිලි කරා ඒ වගේම නාමල් රාජපක්ෂ අපේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයාට මම සංවර්ධන කමිටුවේදීත් මේ ගැන පැමිණිලි කරා මේ ළමයි රැකියාව අහිමි කරන්න හදනවා මේ ගැන හොයලා බලන්න කියලා ඉතින් මේ දේශපාලන වාසියක් කරගෙන ඉදිරි මැතිවරණයට 3-2 බලය ගන්න ඡන්ද එකතු කරන වැඩපිළිවෙළ රැස්ති වෙලා තියෙනවා. දේශපාලන පලී ගැනීම අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපේ පුහුණු ව්‍යාප්ත සහකාර නිලධාරී තනතුර අපේ 6800ක් ලංකාවේ දෙලියට දාලා තියෙනවා. ඉතින් මෙවැනි පලී ගැනීම වල ලක් වෙලා අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ළමයි 4500ක් මම විශේෂයෙන්ම කියන්න කැමති මේ දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච ජනාධිපතිවරයෙක් තමයි පත් වෙලා ඉන්නේ මේ දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච අගමැතිවරයෙක් තමයි පත් වෙලා ඉන්නේ නිවාස අමාත්‍යවරයාත් මේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බිහිවෙච්ච අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එවගේම තමයි රාජපක්ෂ මහත්තුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක්. එවගේම නාමල් රාජපක්ෂ මහත්තුමා හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා.
ඉතින් කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. මේ දිස්ත්‍රික්කයේ අවුරුදු 50ක් මේ දරුවන්ගේ දෙමව්පියෝ මේ ඡන්දේ ලබා දුන්නා. ඒක අවස්ථාවේදී තමල් රාජපක්ෂ මහත්තුමා දෙන්නේ නැති, මහින්ද රාජපක්ෂ මහත්තුමා දෙන්නේ නැති, සජිත් ප්‍රේමදාස මහත්තුමා දෙන්නේ නැති, නාම රාජපක්ෂ මහත්තුමා දෙන්නේ නැති, මට දෙන්නේ නැති. ඉතින් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දරුවන්ගේ අම්මලා තාත්තලා අවුරුදු 50ක් තිස්සේ ඡන්දේ පාවිච්චි කරේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට. ඉතින් මම පක්ෂ ભેදයෙන් තොරව මම ඉල්ලීමක් කරන්නේ මේ ජනවාරි පළවෙනිදා කිරිබත් වුවේ නැහැ. ගෙවල් 4500ක ආණ්ඩු අරගෙන ජනතාව සතුටු වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දුකෙන් තැවුණා. ඉතින් මෙවැනි අසාධාරණකම් සිද්ධ නොකර මේ දරුවන්ගේ රැකියාවල් ස්ථාපිත කරන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරවැසියෙක් හැටියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් මේ රැකියාවල් ස්ථාපිත කරලා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. විශේෂයෙන් මේ දරුවෝ ණය අරගෙන තියෙනවා, මෝටර් සයිකල් අරන් තියෙනවා, අසාද බැඳලා තියෙනවා, ගෙවල් අරග හදන්න ණය අරන් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ ණයතුරස් වෙලා අද මුළු දිස්ත්‍රික්කයේම පවුල් 4500ක් අද අනාථභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් රාජපක්ෂවරු මේ රටේ නායක වෙලා ජනාධිපතිවරු වුණාට, අගමැතිවරලා ආණ්ඩු කරාට, මේ අහිංසක හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් එතුමාලා පෙනී සිටලා මේ දේශපාලන ભેදෙන් තොරව මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ දරුවන්ගේ රැකියාවල් ස්ථිර කරලා දෙන්නේ කියලා
කරුව මන්ත්‍රීතුමා කාලය අවසන්.
මේ දේ ඉෂ්ට නොකරොත් අනිවාර්යයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ 4500ක් වෙන දරුවන් සමග කාල්තන්නක ඉදිරිපිට මගේ නගර සභාවේ මම ඒ 4500ම ගෙන්නලා මාරාන්තික උපවාසයක් කරන කටයුතු කරනවා කියන එකත් මම රජයට මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. ඒ නිසා ආදරණීය ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, නැවත වතාවක් මේ ගැන සානුකම්පිතව සලකලා බලලා මේ දරුවන්ගේ රැකියාව ස්ථිර කර දෙන්න කියලා මම කාරුණිකව මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් මිනිස්ටර් නිමල් ශ්‍රීපාල ඩී සිල්වා.
කාර්යක සභා සභාපතිතුමනි, මේ රටේ ජනතාවගේ අදහස් රාශියක් හා ප්‍රාර්ථනා මල්පල ගැන්වීම සඳහා ජනතා වරමින් පත්තුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විශාල අංග රාශියක් තියෙනවා. අපේ රටේ නොවිසඳුණු ප්‍රශ්න රාශියකට විසඳුම් සකස් කරලා තිබෙනවා. මාද කතා කරන්න යන්නේ එක් ප්‍රශ්නයක් ගැන පමණයි. එනම් මේ රටේ මැතිවරණ ක්‍රමය පිළිබඳව අපි කාලාන්තරයක් තිස්සේ හඬ නැගුවා මේ රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් සකස් කරන්න. මනාප මැතිවරණ ක්‍රමයෙන් බැහැර වෙලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් සකස් කිරීමේ තියෙන අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම වෙලාවෙම කියා සිටියා. ගියවර අපි 19 වෙනි විවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂ රජයට සහයෝගය දුන්නේ, ඔවුන් පොරොන්දුවක් දුන්නා 20 වෙනි සංශෝධනයේ වශයෙන් මේ මිශ්‍ර මැතිවරණ ක්‍රමය ආසනයකට වග කියන මන්ත්‍රීවරයෙක් පත්වෙන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ගෙනෙනවා කියලා. ඒ සඳහා අපි ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුළ දීර්ඝ වශයෙන් කතා කරත් එය ගෙනීමට හැකිුණේ නෑ අන්තවාදීන්ගේ බලපෑම නිසා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කිව්වේ අන්තවාදී පක්ෂ විසින් මෙහෙයවනු ලබන පාර්ලිමේන්තුවක් නොව මේ රටේ බහුතර ජනමතය මගින් මෙහෙවන පාර්ලිමේන්තුවක් එතුමාට අවශ්‍යය කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට දිගෙන් දිගටම බලපෑමුත් කරනවා ඉතා ඉක්මනින් මේ මිශ්‍ර මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවටත් පළාත් සභාවටත් කියන මේ සෑම ආයතනයකම ගෙන එන්නට ඕන. ඒ වගේම කාලයක් තිස්සේ නිෂ්ක්‍රීය වූ පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් පැවැත්වීම සඳහා දැනටමත් මම මගේ අමාත්‍යාංශයෙන් වැඩ කටයුතු රාශියක් නීති රීති රාශියක් සම්පාදනය කර තිබෙනවා. මහමැතිවරණය අවසන් වූ වහාම අපට පළාත් සභා මැතිවරණයට අවතීර්ණ වීමට පුළුවන් වෙන ආකාරයට. ඊළඟට සභාපතිතුමනි, පළාත් පාලන ආයතනවල තිබූ මැතිවරණේ යම් සාධනීය ප්‍රතිඵල තිබුණා කොට්ටාසයක් වෙනුවෙන් නියෝජිතව පත් වුණත් ඒ මැතිවරණ ක්‍රමය ඉතාම සංකීර්ණ හා ජනතා අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට වඩා අවුල් කරන ලද ක්‍රමයක් බවට පත් වුණා. ඒ නිසා අපට පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව නව දැක්මකින් යුතුව නව ප්‍රවේශයකින් යුතුව අලුත් නීතියක් අපිට සකස් කිරීම තමයි යෝග්‍ය වෙන්නේ. අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ තුල අපිට දශක ගණනාවක් තිස්සේ කරගන්නට බැරි වුණු මෙම මැතිවරණ සංශෝධන ටික මේ මැතිවරණ ක්‍රම වෙනස් කිරීම ටික අපිට කරගන්නට ලැබෙයි කියලා එය කිසිසේත්ම පමා නොකොට පළවෙනි වර්ෂයේ ඇතුළතදීම එය මුදුන්පත් කරවා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඊළඟට ඔබතුමා දන්නවා ගියවර ජනාධිපති මැතිවරණයේ ඡන්ද බැලට් පේපර් එක අඟල් 24කටත් වැඩිය දිගයි. මේක ශෝචනීය තත්වයක්. මේ රටේ දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම පිළිබඳ නීතිය වහා වෙනස් විය යුතුයි. 100.01% ගන්න බැරි පක්ෂ මැතිවරණ වලට ඉදිරිපත් වීම වැළැක්විය යුතුයි. ස්වාධීන අපේක්ෂකයන් වශයෙන් එනවනම් ඔවුන්ගේ අපමුදල වැඩි කළ යුතුයි. කෝටි 400කට වැඩිය අමතර වියදමක් දරන්නට සිදු වුණා මේ විකෘති ක්‍රමය තුල. ඒ නිසා මැතිවරණයකට ජනාධිපති වරණයකට ඉදිරිපත් වීමේදී දේශපාලන පක්ෂවලට තිබෙන අයිතිය පිළිබඳව අපි නැවත සිතා බැලිය යුතුව තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණවලදීත් අපට විශේෂයෙන්ම අද දේශපාලන පක්ෂ රාශියක් ලියාපදිංචි වෙලා ඉන්නවා. නමුත් ඔවුන් ගන්නා ඡන්ද ප්‍රතිශතය අනුව ඊළඟ මැතිවරණවලදී ඔවුන්ට ඉදිරිපත් වීමට දිය යුතුද නැද්ද කියන කාරණය තීරණය කළ යුතු වෙනවා. අඩු ගානේ 100%කවත් කට් ඔෆ් පොයින්ට් එකක් අපි තියන්නට ඕන. නැත්නම් වෙන්නේ දේශපාලන පක්ෂ කරන්නේ සමහර දේශපාලන පක්ෂ කරන්නේ ජාවාරමක් පමණයි. ඒ පිළිබඳ හසල වූ අත්දැකීම් රාශියක් අපිට පහුගිය කාලය තුළ දැක ගන්න ලැබුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමත් සමගම අපේ ප්‍රදේශවල කෘෂි ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. අවුදුම් මුල්ල ඒ වගේම වියලුව වැනි දුෂ්කර මැතිවරණ කොට්ටාසවල රුපියල් 390ට තිබූ ගම්මිරිස් මිල දැන් රුපියල් 800 ඉක්මවා ගිහිලා තියෙනවා. කුරුඳු මිල රුපියල් 200කින් වැඩි වෙලා තියෙනවා. තේ මිල රුපියල් 20කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ සාධනීය ප්‍රතිඵල රාශියක් එතුමා බලයට පත්වීමත් සමගම මේ රටේ ගොවි ජනතාවට ලැබුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය වඩවඩාත් ශක්තිමත් කරගනිමින් එතුමා දේශපාලඥයන් වශයෙන් අප සියලු දෙනාටම සුවිශේෂ වූ ආදර්ශයක් දීලා තියෙනවා. වාහන 24ක් තියෙන සංචිතයක වාහන 4ක් පාවිච්චි කරමින් 2500ක් පමණ වූ ආර්ය මණ්ඩලයේ 250කට අඩු කරගනිමින් ඉතාම චාම් දිවිපෙවතකට අනුගත වෙමින් මේ රටේ දේශපාලඥයන්ට ඉතා හොඳ ආදර්ශයක් එතුමා ලබා දීලා තියෙනවා දේශපාලඥයන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව. ඒ නිසා අපි එතුමාගේ දර්ශනය වැඩපිළිවෙල පමණක් නෙවෙයි එතුමා ගෙන යන දේශපාලන හා පුද්ගලික ජීවන්ත රටාවද අපි ඉතාමත් අගය කළ යුතුයි. ඒ නිසා කටපුරා එතුමාට අපේ ජනාධිපති කියලා කියන්නට පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි ආඩම්බර වෙනවා එතුමාට දුන්න ඡන්දය අපතේ ගිහිල්ලා නැහැ. එතුමාට දුන්න ඡන්දය වටිනවා. එතුමාට දුන්න ඡන්දයෙන් එතුමා ලැබූ ජයග්‍රහණේ සක්‍රීය කොටස්කරුවන් බවට අපි පත් වුණා. නමුත් මේ රටේ ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව උතුරු නැගෙනහිර ඒ ජයග්‍රහණේ කොටස්කරුවෝ වුණේ නැහැ. ජයග්‍රහණේ කොටස්කරුවෝ නුනත් ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙනවා. මේ රටේ ස්ථාවර භාවය වෙළඳ ව්‍යාපාර වලට ලැබෙන සහන මේ සියල්ලෙම එතුමාලා ප්‍රයෝජනය ගන්නවා. ඒ නිසා දුන්නත් නැතත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය යටතේ සැමට යුක්තිය ඉෂ්ට වෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔනරබල් නලින් බණ්ඩාර, you have 7 minutes.
බොහොම ස්තුතියි. ගරු සභාපතිතුමනි, මම හිතන්නේ විපක්ෂයට ගිහිල්ලා අදහස් දක්වන ප්‍රථම අවස්ථාව. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක අද රටේ යම් යම් කරුණු කාරණා කීපයක් ගැන කතා කරන්න ඕන. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් සහයෝගය දුන්නා. රාජ්‍ය සේවයේ බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාස තියලා ඡන්ද දුන්න පිරිසක්. හැබැයි අපිට අද පේනවා රාජ්‍ය සේවය එතුමා ශක්තිමත් කරනවද, රාජ්‍ය නිලධාරීන්ගෙන් නිසියාකාර වැඩ ගන්නවද, එහෙම නැත්නම් රාජ්‍ය සේවයක් කර්මන්නේ කරන්නද කටයුතු කරන්න කියන කාරණේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ ඊයේ හෝ පෙරේදා දිනේ මුදල් අමාත්‍යාංශයට ඇති මහා භාණ්ඩාගාරයේ ප්‍රධානතම නිලධාරීන් 7 දෙනෙක් ඔවුන් ඒ තනතුරු වලින් ඉවත් කරලා වහාම සංචිත වලට යවලා තියෙනවා. මෙත සති කිහිපෙට කලින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් AR දේශප්‍රේම මහත්මයාව එතනින් ඉවත් කරලා තිබුණා. ඊයේ හෝ පෙරේදා දිනේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් MP MD අතපත්තු මහත්තයා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ජාතික ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ජෙනරාල් සංජය මුදලිගේ මැතිතුමා, කලමනාකාර සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තමර මහත්මිය, සංවර්ධන මූල්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිෂ්ණා අනිස් මහත්මිය, අයවැය දෙපාර්තමේන්තුවේ TB නෝනිස් මහත්මයා, වෙළඳා තීරුදවතු අධ්‍යක්ෂ ජෙනරාල් සී ජයසූරිය මහත්මයා, ජාතික ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ තිලකා ජයසුන්දර මහත්මිය, මේ වගේ දක්ෂ නිලධාරීන් මුදල් අමාත්‍යාංශය අද ඉවත් කරමින් ඒ වෙනුවට පහළ ඉන්න අධ්‍යක්ෂ අඩු නිලධාරීන්ට ඒ සේවා ආවරණය කරන්න වැඩ බලන්න කටයුතු කරලා කටයුතු කිරීම හරහා අපිට බරපතල සැකයක් තියෙනවා. මේ රජය මම දන්නේ මේවා ජනාධිපතිතුමා දන්නවද නැද්ද, එහෙම නැත්නම් මුදල් ඇමැතිතුමා වන අගමැතිතුමාගේ නියෝගද, එහෙම නැත්නම් අර කාලයක් විමල් වීරවංශ මහත්තයා හඳුන්වපු අයවැය මේ ආර්ථික ඝාතකයාගේ වැඩද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවාවේ අර මන්ත්‍රීතුමා කිව්වා වගේ මහදවල් මහා බැංකුව කඩපු හොරු අල්ලන්න. මහදවල් මහා බැංකුව කඩපු හොරු අල්ලන්න. ඒ සම්බන්ධ අද ලක්ෂ 900 මිලියන 900ක් කර ආසන ප්‍රමාණයක් වේදම් කරලා ඕහාරික විගණන වර්තාවක් තියෙනවා අද පාර්ලිමේන්තුවේ. ඒ වගේම ජනාධිපති කොමිසම් ක්‍රියාත්මක වුණා. අද අපිට පේන්නේ නැහැ මහා බැංකුව හොරු අල්ලනවා. මහා බැංකුව හොරු අල්ලනවට රංජන රාමනායක මහත්තයා ගෙදර ගිහිල්ලා CD හොයනවා. හඬපටි හොයනවා. මේ හඬපටි සෙල්ලම මෙයාලගේ විපක්ෂයේදීත් මේ හඬපටි සෙල්ලම කෙරුවා. අද කො නාමල් කුමාර තමයි හඬපටියක් ඉස්සරහට දාලා ඒ වෙලාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා පොලිසිය හිටපු TID එකේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ දක්ෂතම නිලධාරියා DIG නාලක සිල්වා මහත්මයාව තනතුරෙන් එළියට දාන්න අවශ්‍ය කටයුතු කෙරුවේ නාමල් කුමාරගේ හඬපටිය. එදා සහරාන් පස්සේ ලූබැඳමින් ඉඳලා ඒ සහරාල්ලගේ ත්‍රස්ත ව්‍යාපාරය පිටිපස්සේ ඉවාල්ලමින් හිටපු නාලක සිල්වා DIG වරයා අද වැඩ තහනම් කළා. අපිට බරපතල සැකයක් තියෙනවා නාලක සිල්වා DIG වරයා වැඩ තහනම් කරන තැනට පත් කරේ ඒ තනතුරෙන් අයින් කරුවේ ඒ විශාල සැලැස්මක කොටසක්ද කියලා. මොකද අද අපිට පැහැදිලිව කියන්න පුළුවන් අද බුද්ධ්‍යංශ සමස්ත බුද්ධ්‍යංශම සලේ මහත්තයාට බාර දීලා තියෙනවා. හැබැයි අපි දන්නවා 2015ට කලින් බුද්ධ්‍යංශ වලින් වැටුප් ගෙවලා තිබුණා සහරාන්ට. ඒ සහරාන්ට වැටුප් ගෙවන කාලේ ඒ හමුදා බුද්ධ්‍යංශයේ බාරව හිටපු සලේ මහත්තයාට තමයි අද සමස්ත බුද්ධ්‍යංශයේ බාර දීලා තියෙන්නේ.
කරු මන්ත්‍රීතුමා විනාඩි 2ක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඒ නිසා මේ බරපතල සැකයන් එක්ක තමයි අද අපිට රටට ඉස්සරහට යන්න වෙලා තිබුණේ. මේ ලක්ෂ 69ක් ජනතාව ඡන්ද දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන විශ්වාසය තියලා මේ සිල්ලර කාරණා පිටිපස්සේ යන්න නෙමෙයි. රංජන රාමනායක පිටිපස්සේ යන්න නෙමෙයි. අර වගේ බරපතල කාරණා පිළිබඳව අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න අපිට මතකයි මහබැංකු හොරු විතරක් නෙමෙයි සහරාල්ලාට සම්බන්ධ වෙච්ච මැති අමතුරු ඉන්නවා කිව්වා එයා. ඔව්. දඬුවම් කරනවා කිව්වා. එයා එල්ලනවා කිව්වා. අද කොහෙම ක්‍රියාත්මක වෙනවා? අද සහරාල්ලාගේ කතාවක් නැහැ. අද පාස්කු ප්‍රහාර මේගොල්ලන්ට මතක නැහැ. වෙනදා හැමදාම 21 වෙනිදා මාසෙට පාස්කු ප්‍රහාරය මතක් කරනවා. අද සාපි මතක නැහැ. දොස්තර සාපි මහත්තයා කාන්තාවන් 8000ක්ද 9000ක්ද කීයක්ද වඳ කරා කියලා මහා ගෝරනාඩුවක් කරුවා. අද කො සාපි මහත්තයෙකුත් නැහැ. ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සම්බන්ධව කතාවකුත් නැහැ. මේවා අතේ පළවෙන බොරු බවට පත් වෙලා තියෙනවා. මෙයාලා මේවා හංගලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ මහා අපරාධයන් සම්බන්ධව පුද්ගලයෝ ඉන්නවනම් වහාම අත්අඩංගුවට නම් කටයුතු කරන එක තමයි.
මහත්තුමා කාලය අවසානයි.
අවසාන වෙනාදී ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ යුතුකම කියලා අපි විශ්වාස කරනවා. මේ විදිහට රාජ්‍ය නිලධාරීන් මර්ධනය කළා, දක්ෂ නිලධාරීන් ඉවත් කළා. මේ යන්නේ මොන පාරද කියලා අපිට බරපතල සැකයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ලක්ෂ 69ක ජනතාවගේ බලාපොරොත්තු සිතුම් පැතුම් මිෂ්ට කරන්නයි ඕනේ. එහෙම නැතුව වැලි ජාවරම් මැටි ජාවරම් කරන් අද හැමතැනම වැලි කපනවා මැටි කපනවා. මොකද මේවට නිදහස් බලපත්‍රද? අද පරිසර දූෂණය 100 ගානට සිද්ධ වෙනවා. ඒ නිසා මේවා කරන්න නෙමෙයි ලක්ෂ 69ක් මිනිස්සු සඳ දුන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමා ගැන මේ රටේ යම් විශ්වාසයක් තියෙනවා. අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා දැනුවත්ද නොදැනුවත්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අද මේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. එහෙන් අගමැතිතුමා තීන්දුව තීරණ ගන්නවා. මේක අර අපේ ආණ්ඩුවෙත් මේ ප්‍රශ්න තිබුණා. අපේ ආණ්ඩුවෙත් ජනාධිපති එකක් අවසාන තත්පරය කොතනින්ද රට පාලනය වෙන්නේ කියන බලපතල ප්‍රශ්නේ අද රටේ ජනතාව දිනන නිසා පැහැදිලිව අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව නිවැරදි උත්තරයක් දෙන්න.
ගරු ප්‍රසන්න රණවීර ඔබතුමාට විනාඩි 5යි.
5යි. ගල් මුලහසනේ සභාපතිතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ 8වන පාර්ලිමේන්තුවේ 4වෙනි සැසිවාරය ආරම්භක කරලා ඒ පවත්වපු රාජාසන කතාවේ පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම පිළිබඳව විශේෂයෙන් බෙහෙම ස්තුතිවන්ත වෙන අතර මේ අවස්ථාවේදී අපි යුක්ති සහගත අරගල වලට පෙනී ඉඳලා ඒ කැලණි ඇතුළු ගම්පා දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ ඓතිහාසික ජයග්‍රහණයට උර දුන් ඓතිහාසික ජනතාවට මාගේ ප්‍රණාමය ගෞරවය අපි පුද කරනවා. ඒකම මේ පෞගිය මැතිවරණය මේ රටේ 350ක් වූ මැරිච්ච අසරණ ඒ ත්‍රස්ත ප්‍රහාරයේ මැරිච්ච අයට සාධාරණ යුක්තිය ඉෂ්ට කරන යුක්තිය ඉෂ්ට කරන්න භාවිතයට ගත්ත බව සිංහල බෞද්ධ ජනයා ඒ වෙනුවෙන් කෘතගනපු සලකපු මැතිවරණයක් බවට පත් වුණා. ඒ විතරක් නෙමේ මේ දශක තුනක කුරුළු යුද්ධයේ එදා බුලට් එකෙන් එහෙම නැත්නම් තුවක්කුවෙන් පරාජය කරන්නට පරාජය කරලා මේ රට බෙදන්න බෙදුම් වාදය කරා යන ගමනදී ඒක එදා රාජපක්ෂවරු ඒ ඡන්දයෙන් ඒක තුවක්කුවෙන් ජයග්‍රහණය කරා. මෙවර මේ මැතිවරණයේදී බැලට් එකෙන් මේ රට බෙදුම් වාදය කරා යන ගමන වළක්වලා මෙවර ඡන්දයෙන් නැවතත් රාජපක්ෂවරු මේ රට බේරාගත්ත බවට අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම සිංහල ජාතිය බිත්තියට හේතු කළ ගහනකොට සිංහල පෙන්නවා එදා ඉතිහාසය පුරාම සිංහල නැගිට්ටා රටට ව්‍යසනයක් ජාතියට ව්‍යසනයක් වෙනස්සෑම මොහොතකදී මේ සිංහල එකතු වෙලා ඒකට ප්‍රතිපාර එල්ල කරා. මේ මැතිවරණෙදිත් අන්තවාදියත් ජාතිවාදියත් බටහිර පර ඒජන්තයන්ගේ ඒ සියලු බලවේග පරාජය කරපු මැතිවරණය බවට මේ මැතිවරණය පත් කරා. ඒ පිළිබඳව බොහොම පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ හැකියාව සිංහලයට තියෙනවා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. ඒ වගේම මේ පසුගිය 2015 මේ බටහිර අන්තවාදීන් සහ කුමන්ත්‍රණකාරයන් සියලු දෙනා එකතු කළා මේ අපගේ මාතෘභූමිය අනාරක්ෂිත ඒ වගේම දූෂිත රාජ්‍යයක් බවට පෞගිය අවුරුදු 4 තුළ පත් කරා. ඒ දූෂිත රාජ්‍යයේ නැවත මේ රට මුදවලා මේ රටේ සංවර්ධන මාවත කරා ගෙන යන ගමනට තමයි එදා දසවැදාරුම් ආර්ථික ප්‍රතිපත්තියක් එතුමා බොහොම
කරෝ මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
පැහැදිලිව ප්‍රකාශ කළා දසවැදාරුම් ප්‍රතිපත්තියක්. ඒ තුළ මේ රට නැවත සංවර්ධනය කරත් මේ රටේ සුරක්ෂිතභාවය පිළිබඳවත් රාජ්‍ය පිරිසිදු රාජ්‍ය පාලනය පිළිබඳවත් බොහොම මේ රටේ ජනතාව විසින් බලාපොරොත්තු රාශියක් තියාගෙන ඉන්නවා. විනාඩි 5ක් කෙනි කෙටි කාලේ මට විනාඩි 9ක් තියෙනවා මං. අපිට විනාඩි 2ක් දෙන්න.
නෑ නෑ නෑ.
එන්න එනකොට
වෙලාව නෑ මන්ත්‍රීතුමා.
සභාවේ තුල අපිට කපේ කාල කපන්න එපා.
වෙලාව නෑ.
යෝ. ජනතාව නැවුම් බලාපොරොත්තු රාශිය තියාගෙන ඉන්නේ. ආයේ මේ පාලන ක්‍රමය පෞද්ගලික පාලන ක්‍රම පරාජය කරලා නැවුම් බලාපොරොත්තු රාශියක් මුදුන් පමුණුවගෙන තමයි මේ ජනාධිපතිවරයා අනාගතයේ අපේ තුනෙන් දෙකක බලය සහිතව ඒ ශක්තිමත් ආණ්ඩුව පීඩවන සටනට අපේ මේ රටේ ජන සකල විද ජනය අද ඒකට උර දීලා තියෙනවා. ඒ ශක්තිමත් ආණ්ඩුවක් තුළ ඉදිරිය සුරක්ෂිත රටක් අපි නිර්මාණය කරනවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඒකම වචන දෙක තුනක් කතා කරන්න ඕනේ. මේ රටේ මේ අද කතා කරනවා මන්ත්‍රීවරුන්ගේ හිරේ දානය පිළිබඳව එදා බොහොම පැහැදිලිව කියන්න ඕනේ. එදා මේ අද හඳපට වලින් පැහැදිලිව පෙන්වු කරනවා. එදා දුමින්ද සිල්ලලව බොරු චෝදනා ඉදිරිපත් කළා. මේ විස අධිකරවල නඩු අහලා එදා ඔවුන් සිරගත කළා. අද එව්වට අනුබල දුන්න විදිය කුමන්ත්‍රණය කරපු විදිය අද මේ හිටපු අමාත්‍යවරුන්ගේ හඳපට වලින් දුරකතන වලින් අද එලි වෙනවා. එනිසා අපි එදා එළියට හිරගත කරේ
කර මන්ත්‍රීතුමා කාලය අවසානයි.
අපි හොර වැඩ කරන්න ගිහිල්ලා නෙමෙයි හොර ආයුධ තියන් ඉඳලා නෙමෙයි මේ රටේ ජාතික සම්පත් රකින්න ගිහිල්ලා තමයි එදා අපිව සිරගතේ කියන එක අපි ප්‍රකාශ කරමින් මේ මාතිවරණයේදී තුනෙන් දෙකක ශක්තිමත් ආණ්ඩුවක් පිටවන්න සියලු ජනයා බලවේග එකතු වෙන්නේ කියන ඉල්ලීම කරමින් සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොමත් සුදේ මාන්පෙමගේ මුජිබුර් රහමාන් උගලක 6 නිමිටංගල්
6 ಅಲ್ಲ 8
6 නිමිටංගල්
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද අලුත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ජයග්‍රහණයත් එක්ක අපි දන්නවා විශාල ජයග්‍රහණයක් ලැබලා ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි කියවලා බලනකොට එතුමා ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වගේම ඒ ජාතිවාදය තුල රංජුන් තනානන්ගේ භූමිකාවය රඟපාම හිටපු අයගේ ඒකට ඉඩ නොදෙන බවත් එතුමා ප්‍රකාශ කළා. ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන විශේෂයෙන්ම මේ ඡන්ද ව්‍යාපාරයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ ගියේම මේ රටේ ප්‍රධාන ජාතිවාදී ආගම්වාදී ඒ සංකල්ප මත ඉතාම දරදඬු විදියට ඉතාම මේ ජනතාව අතර සැකේ අවිශ්වාසය ඇති කරමින් විශේෂයෙන්ම අප්‍රේල් 21 වෙනිදා ඒ පැතිවෙච්ච බෝම්බ ප්‍රහාරයත් එක්ක විශාල ඡන්ද ව්‍යාපාරයක් ගියා. මේ රටේ ජාතීන් අතර තියෙන ඒ අවබෝධය අවිශ්වාසය ඇති කරමින් සැකය වෛරය ඇති කරමින් ගිය ඡන්ද ව්‍යාපාරයක් තමයි ඒක. ඒකදී එතුමා ප්‍රකාශ කළත් එතුමා මේවට එතුමා ජාතිවාදී ප්‍රතික්ෂේප කරනවායි කියලා එතුමාගෙන් අපි අහන්න කැමති. විශේෂයෙන්ම එතුමාගේ කණ්ඩායම තුළ එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු උදවිය එදා මේ බෝම්බේ පිපිරෙනවත් එක්කම මේ සමාජයේ රූපවාහිනියට ඇවිල්ලා වාද විවාද වලට ඇවිල්ලා නගරයක් ගන්න ගිහිල්ලා මේ රටේ ජාතිවාදය ඇති කරේ නැද්ද? මේ රටේ ආගම්වාදය ඇති කරේ නැද්ද? මේ රටේ ජාතීන් අතර තිබෙන සමගිය බිඳවන්න වැඩ කරේ නැද්ද? ජාතීන් අතර වෛරය ඇති කරන්න වැඩ කරේ නැද්ද? ඒ සියලු බලවේගයේ එකතු වෙලා හිටියේ එතුමාත් එක්ක තමයි. ඒ බලවේග එකතු වෙලා තමයි එතුමාව කියලා ජයග්‍රහණය කෙරුවේ. අපි එකතුමාට එකක් කියන්න ඕනේ. ඕකම තමයි එදා බණ්ඩාරනායක මැතිතුමත් ගෙනාවේ. බණ්ඩාරනායක මැතිතුමා ඔය ගියේම ඔය පාර තමයි ගිහිල්ලා 56 ජයග්‍රහණය කරේ. අන්තිමට එතුමාගේ ජීවිතේ පවා නැති කරගත්තා. ඒ නැති කරගත්තේ ජාතිවාදී පැසිස්වාදී බලවේගයක බණ්ඩාරනායක මැතිතුමා ගිහිල්ලා පෙරමුණු ගහලා ඒ පෙරමුණුත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා අන්තිමට එතුමාගේ ජීවිතයත් නැති කරගත්තා. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මතක් කරන්න ඕනේ දේශපාලන ඉතිහාසයේ ඒ බණ්ඩාරනායක මහත්තයාගේ ගමන් මඟ පොඩ්ඩක් කියවලා බලන්න. අද එතුමා මේ එකතු වෙලා ඉන්නේ විෂගුරු සර්පයෝ එක්ක. ඒ සර්පයෝ එක්ක තමයි එතුමා මේ වැඩ කරන්නේ. ඒ සර්පයෝ එක්ක වැඩ කරන ගමන් ඒ සර්පය කොයි වෙලාවෙ එතුමාට දෂ්ට කරයිද කියලා කියන්න බෑ. මොකද එතුමා මේ හදාගත්ත බලවේග මේ හදාගත්ත ඉතුරු ජාතිවාදී සන්ධාන ඒවා නැවත ආපසු හරවන්න එම ලේසි නෑ.
ada chandra dinnada passe vena kathawal kiyanna puluwan chandra dinnada passe vena dewal kiyanna puluwan namuth chandra jayagrahane karanna chandaye dinawanna eka moolikatte aragena weda kale eka moolika padanama une jatiwade aagamwade kiyana eka amathak karanne pa eka uda laba gatta jayagrahanayak eida e jayagrahane pratipala ඉතාම භයානකයි කියලා අපි මතක් කරන්න කැමති. මොකද මේ සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක. මේ සෙල්ලම් කරන්නේ සත්තු සර්පයොත් එක්ක. ඒ හින්දා ඒ සතා සර්පයව ඇතිදැඩි කළාම ඒ සත්තුන්ට කිරිපෙව්වම ඒ සර්පයන්ට කිරිපෙව්වම නැවත ඒ සර්පයන්ගෙන් ලැබෙන දේවල් ඉතාම අවතක්සේරු කරන්න එපා. ගරු සභාපතිතුමනි ඒ හින්දා අපි කියනවා මේ ආණ්ඩුවට මේ ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාලයේ ආපු ගමන් මඟ නැවතගෙන යන්න එපා. ඒ ගමන් මඟ ආපසු හරවන්න බලන්න. ඒ වගේම තමයි දැන් නැවත පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ දඩේම ගැන. අපේ මන්ත්‍රීවරුන්ගේ දඩේම පටන් අරන් තියෙනවා. එදා රංජන් රාමනායක මැතිතුමා වත්තරංගුවට ගන්නකොට එදා මමත් ගිහිල්ලා හිටියා. ඒ ගිහිල්ලා හිටියම පොලිස් නිලධාරීන් කිව්වේ එතුමා ළඟ තියෙනවා සීඩී පට ටිකක් තියෙනවා ලියකිලි වගේක් තියෙනවා මේ ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් එක ගනුදෙනු කරපේවා තියෙනවා ඒවා අපි බලන්න තමයි අපි ආවේ කියලා කිව්වා. ඒවා එතුමාම රෑ 7ට අත්තරංගුවට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා පහුවෙනිදා දවල් වෙනකොට ඒ පොලිසියේ බාරේ තිබුණු සීඩී පට අද ඒවා අද නිකුත් වෙලා තියෙනවා සමාජයට. අද සමාජ ජාලාවල ඒවා යනවා. මන්ත්‍රීවරුන්ට යනවා ඒවා. ඒක බොරුද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පොලිසිය කවුද දැන් අවභාවිතාව කරන්නේ? කවුද පොලිසියේ රාජකාරිය වලට බාධා කරන්නේ? පොලිසිය යටතේ තිබුණු සීඩී පට ටික කොහොමද දේශපාලඥයන්ගේ අතට ගියේ? කොහොමද ඒක සමාජ ජාලාවලට නිකුත් වුනේ? කොහොමද ඒව සමාජ ක්‍රියාකාරීන් අතට ඒව ගියේ කියන ප්‍රශ්නේ අද අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අවසාන කරන්නම්. අද විශාල මද ලෝක බලවතුන් අතර නැවත යුද්ධයක් පටන් අරන් තියෙනවා. අවසාන කරන්න. ඒ යුද්ධයේදී අද අපි දැක්ක ඇමරිකාව ඉරානයේ ඉන්න ඒ හමුදාපති ඒ හමුදා නිලධාරියට පහර දීලා ඝාතනය කළා තියෙනවා. නමුත් මේ ආණ්ඩුව අද වෙනකන් තවම අද අපේ විදේශ ඇමතිතුමා කවුද? අපේ බොරලුගොඩ සිංහයා විදිනේෂ් ගුණවර්ධන අධිරාජ්‍යවාදී විරෝධී ඒ ඇමතිතුමා තවම ප්‍රකාශයක් නිකුත් කළේ නැහැ. ඒ වගේම තමයි අද ඉරානයට ගහන්න ඇමරිකාව අද ඉන්දියන් සාගරයට අද යුද නැව් අද එවනවා. ලංකාවේ තියෙන ඉන්දියන් සාගරයේ අවට අද යුද නැව් අද එන්න පටන් අරන් තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න ඒ ඉරානයට ඇමරිකාව දෙදාහ සතේදී ඒ අස්සම් කරපු ඒ එක්සාග යුතුම යටතේ අස්සම් කරපු අයත් ඇමරිකාවට මේ යුද පහසුකම් ලබා දුන්නයි කියන එකට වග කියන්න ඕනේ කියලා මම මතක් කරනවා. ඒ හින්දා 2007 ඒ එක්සාග යුතුම අස්සම් කරේ කවුද? අද මේ පින්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි. එදා ඇමරිකාවේ ඉඳපු රොබර්ට් බ්ලේක් මැතිතුමයි තමයි ඒ ගිවිසුම අස්සම් කරේ. ඒ ගිවිසුම අද ඇමරිකාව ඉරානයට ගහන්න යුද නෞකාවල් ඉන්දියන් සාගරයවට අදව ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒ පහර දීම සිද්ධ කළොත් අනිවාර්යයෙන්ම ඒ එක්සා ගිවිසුම අස්සම් කළ උදවිය මේ ප්‍රහාත්
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි කාලය වෙන් කර දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මට කලින් කතා කරපු මුජිබර් රහමන් මන්ත්‍රීතුමා කිව්වා මේ ජාතිවාදය මුල් කරගෙන අපි මැතිවරණය කෙරුවා කියලා. මම කියන්න කැමති ඔබ තමුන්නාන්සේගේ ආණ්ඩුව තමයි මේ රටේ ජනතාව ජාතිවාදය කෙරෙහි ආගම්වාදය කෙරෙහි තල්ලු කෙරුවේ කියලා. විශේෂයෙන්ම අපිට මතකයි ගරුතර මහා සංඝරත්නයට අපහාස කෙරුවා, පන්සලටත් බදු ගැහැව්වා, ඒ වගේම ගරුතර මහා සංඝරත්නය හිරේ දැම්ම, ඒ වගේම 21 බෝම්බ ප්‍රහාරයේදී එය කිසිම වග විභාගයක් නැතුව තමුන්ගේ හිතවත් අය ආණ්ඩුවට හිතවත් අයව ආරක්ෂා කරන්න ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කෙරුවොත් ඒකට කන් දෙන්නේ නැතුව විශාල නාටකයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා. ඒව දිහා රටේ ජනතාව බලාගෙන හිටියා. ඒ වගේම අපිට මතකයි ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරු කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. කාඩිරන් උන්නාන්සේ කිව්වා මේක බෞද්ධ රටක්, අපේ වැඩිමල් සහෝදරයා බෞද්ධාගම කියලා. එහෙම කියද්දී මේ ආණ්ඩුවේ හිටපු ආණ්ඩුවේ ඇමතිවරු කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඒ නිසා තමයි මේ රටේ ජනතාව ජාතිවාදය කෙරෙහි ආගම්වාදය කෙරෙහි ඉබේම තල්ලු කෙරුවේ හිටපු ආණ්ඩුවයි කියන එක මම කියන්න කැමති. ඒ වගේම එක්සා ගිවිසුම ගැන කතා කරුවා. ඒ එක්සා ගිවිසුම මේ වෙලාවේ අවුරුදු 10කට අස්සම් කෙරුවේ අපිට කුරිරු යුද්ධයක් තිබ්බ අවුරුදු 30ක ත්‍රස්තවාදය. ඒ ත්‍රස්තවාදයට අවශ්‍ය කරන අපි පිටරටින් හෙලිකොප්ටර් යාන නැව් ගත්තම ඒවා නඩත්තු කරන්න, ඒවා කැඩුනම නැවත අලුත් වැඩයක් කිරීම සඳහා තමයි ගිවිසුම අසංකරේ අවුරුදු 10කට කාලේ අවසන් ඒක අදට කිසිම බලපෑමක් නැහැ කියන එක අපි මතක් කරනවා මේ ප්‍රශ්න නිසා තමයි මේ රටේ ආර්ථිකය කඩා වැටලා තිබුණා ජාතික ආරක්ෂාව කඩා වැටලා තිබුණා මේ රටට අහිතකර ජාත්‍යන්තර ගිවිසුම් අස්සම් කරන්න ලොකු තර්ජනයක් තිබුණා කැබිනට් එකෙන් තීන්දු අරගෙන තියේදී තමයි මේ රටේ ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 169ක ඡන්ද දීලා මේ රටේ ජනාධිපතිතුමා හැටියට පත් කෙරුවේ නිසා අපි රටේ ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා මේ රට අලුත් දිශාවකට ගෙනියන්න රට ආරක්ෂා කරගන්න නිවැරදි නායකත්වයක් පත් කර ගැනීම පිළිබඳ විශේෂයෙන්ම වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දීපු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත් මගේ ආචාර්ය මේ අවස්ථාවේදී පුද කරන්න කැමතියි. අද බලන්න මේ ජනාධිපතිතුමා ඇවිල්ලා බොහොම ප්‍රායෝගිකව එතුමා බොහොම සරලව උත්සවවලට එනකොට සරල නායකයෙක් හැටියට රටටම ආදර්ශයක් දෙනකොට ඒව සමහර අය දකින්නේ වැරදි විදියට. එතුමාගේ ඇඳුම පවා විවේචනය කරන අපි බොහොම සතුටු වෙනවා. මොකද නායකයා සරල වෙනකොට නායකයා ප්‍රායෝගික වෙනකොට ඒ දිහා බලලා අපේ අලුත් සමාජය අපේ රට හැදෙන්න ඉතාම ලොකු පිටිවහලක් වෙනවා කියන එක අපි මේ අවස්ථාවේ සන්තෝෂයෙන් මතක් කරන්න ඕන. එතුමා බොහොම ආපු ගමන්ම ප්‍රායෝගිකව එතුමාගේ ආරක්ෂක නිල රත එතුමා අනුන්ට කිව්වේ නැහැ එතුමා කරලා පෙන්නුවා. ආරක්ෂක රත ටික අඩු කෙරුවා ආරක්ෂාවටින නිලධාරීන් අඩු කෙරුවා එතුමාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් ටික අඩු කෙරුවා එතුමා නිල නිවස් පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. ඒ වගේම ජනාධිපතිවරණය අවසන් වෙලා මම අහගෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන විශාල බරපතල සිදුවීම් නැහැ සිදුවීම් 17යි තිබුණේ. ජන පශ්චාත් ජනාධිපතිවරණ සමයේ කිසිම ලොකු සිද්ධියක් කිසිම විරුද්ධකාරයන් මර්ධනය කරන කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ වගේම මේ අපි බොහෝ විට දකින ආණ්ඩුවක් වෙනස් වෙනකොට ආණ්ඩුවක් මාරු වෙනකොට මේ රටේ
නොබල් මෙම්බර් you have 2 minutes more
ප්‍රචණ්ඩකාරී සිදුවීම් වෙනවා. හැබැයි ඒ වෙනුවට මොකද වුනේ තරුණ පිරිස පාරට බැස්සා. මොකද එදා ජනාධිපතිතුමා කිව්ව මම poster cut out banner නැතුව ජනාධිපතිවරණයට මුහුණ දෙනවා කියලා. ජනාධිපතිවරණ ඉවරුනන් පස්සෙත් එතුමා poster cut out banner ගහුවේ නැහැ. එහෙම ගහපු කීප දෙනෙක් හිටියන එතුමා ඒවත් ඉවත් කෙරුවා. හැබැයි තරුණ පිරිස් පාරට බහැලා පරිසරය ආරක්ෂා කරන්න පොදු තැන්වල තිබිච්ච තාප්ප අලුත් විදියට පින්තාරු කරලා පරිසරය ආරක්ෂා කරගන්න කටයුතු කෙරුවා. අද තරුණයේ පුරන් කුඹුරු වපුරන්න අද තරුණයෝ නායකත්වය දෙනවා. අපේ කෘෂි ආර්ථිකයක් තියෙන රටක් පහුගිය අවුරුදු 5ක කාලය තුල ගොවියාව සමතලා කරලා තිබුණේ. මේ රටට ආනයනය කෙරුවා බාල ගම්මිණී සානයනය කෙරුවා පුවක් ආනයනය කෙරුවා. ඒ නිසා අපේ කෘෂි ආර්ථිකයෙන් යැපුණු ජනතාවගේ ජීවන රටාව ආර්ථිකය කඩා හැලුණා. ඒ වගේම බදු ගහලා ජනතාව බොහොම හෙම්බත් වෙලා හිටියේ. අද වෙනකොට අතිගරු ජනාධිපතිතුමා පත් වෙලා සති දෙකයි බදු සහන රාශියක් දුන්නා. වැට් එක අඩු කෙරුවා දුරකථනයට තිබිච්ච ටැක්ස් ටික අඩු කෙරුවා. ඒ වගේම පුංචි අපේ කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ආරක්ෂා කරගන්න එතුමා සරල බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. ලක්ෂයකට සුදුසුකම් අඩු කරලා ඒ දුප්පත් පවුල්වල තරුණ තරුණිය තෝරලා රැකියා ලක්ෂයක් බිහි කරන්න අද අතිගරු ජනාධිපතිතුමා ජනවාරි අග වෙනකොට වැඩසටහන හඳුන්වලා දීගෙන යනවා. ඒ නිසා ඉදිරි අවුරුදු 5ක කාලය තුල ක්‍රියාත්මක කරන වැඩසටහන තමයි මේ සෞභාග්‍ය දැක්ම පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් නිර්මාණය කිරීමේ අරමුණ එතුමා අනිවාර්යයෙන්ම ඉෂ්ට කරයි කියන විශ්වාසය රටේ ජනතාවට තියෙනවා. මොකද එතුමා නිලධාරියෙක් හැටියට විශාල වගකීම් රාශියක් මේ රට වෙන ඉෂ්ට කරලා තියෙනවායි කියන විශ්වාසය අද රටේ ජනතාව තුළ තියෙනවා. ඒ නිසා එතුමාට සුභ පතමින්. මගේ කාලය නැති නිසා මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔන්ඩබල් නිරෝසන් පෙරේරා.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අද දින ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනවාරි 3 වෙනිදා මේ පාර්ලිමේන්තුව අමතා කළ කතාවත්, ඒ වගේම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන අද කල් තැබීමේ විවාදයට මට අවස්ථාවක් ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව කරුණු කීපයක් මුල් කරගෙන තමයි එතුමාට ජයග්‍රහණයක් ලබා දුන්නේ. අපි දැක්කා එදා පාස්කු ප්‍රහාරය වෙන අවස්ථාවේදී අප එදා නියෝජනය කරපු ඒ රජය යම් යම් අඩුපාඩු හින්දා මේ රටේ ජනතාවගේ යම් කිසි කලකිරීමකට පත් වුණා. එදා ඒ විරුද්ධ පක්ෂය ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන හරියට කරන්නේ නැහැ කියලා එදා ජනතාවට ප්‍රකාශ කළා. අද වෙනකොට ඒ විරුද්ධ පක්ෂය අද ඒ රජයක් පත් කරගෙන දින 51ක් වෙන මේ මොහොතේදී අපි අහනවා හෘද සාක්ෂියට එකගව අද රජයේ ඉන්න මැති ඇමතිවරුන්ගෙන් විශේෂයෙන්ම කතෝලික මැති ඇමතිවරුන්ගෙන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යන විමර්ශන මේ දවස් 51දී ගිය විමර්ශන පිළිබඳව ඕගලන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඕගලන් විශේෂයෙන්ම කාවද අත්අඩංගුවට ගත්තේ මොන තොරතුරුද මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හොයාගත්තේ මොන තොරතුරුද මේ රටේ ජනතාවට දැනගන්න පත් කරේ කියලා ඒ බරපතල ප්‍රශ්නය අපි තුල තියෙනවා. විශේෂයෙන්ම අපගේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ජනාධිපති කොමිසම් සභාවට ගිහිල්ලා මං හිතන්නේ පැය 4ක විතර උන්වහන්සේ ප්‍රකාශයක් කරා. ඒකෙන් රහසිගතව පැය 2ක තොරතුරු දුන්නා. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව විවිධ චෝදනා ලැබුණු දේශපාලඥයන් ඇතුළු පිළිබඳව විස්තර විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. දැන් අද වෙනකොට ජනාධිපතිතුමා කියනවා බුද්ධිංශ නැවත ප්‍රතිසංවිධානය කරලා තියෙනවායි කියලා. විශේෂයෙන්ම රහස් පරීක්ෂණ ඒ කරන කණ්ඩායම් වෙනස් කරලා තියෙනවා. දැන් අපිට අහන්න සිද්ධ වෙනවා මේවා වෙනස් කරා නම් අද වෙනකොට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිම ප්‍රගතියක් මේ අවස්ථාවේදී නැද්ද මොකද්ද කියලා අපිට රජයේ මැති ඇමතිවරුන්ගෙන් සාධාරණ ලෙස මේ අවස්ථාවේදී අහන්න සිද්ධ වෙනවා. අද මේ විවාදයට විශේෂයෙන්ම සහභාගී වුණු ඒ මැති ඇමතිවරු ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව යම් සුළු සිහි කැඳවීමක් කරා. නමුත් ඒකට ගැඹුරෙන් ගිහිල්ලා ඒ පිළිබඳව තියෙන අඩුපාඩු කතා නොකිරීම පිළිබඳව මං හිතන්නේ අපි සියලු දෙනාම කනගාටුවට ප්‍රකාශයට පත් කරනවා. මොකද එදා විශාල ජනතාවක් විශේෂයෙන්ම පවුල් පිටින් ඒ පාස්කු ප්‍රහාරය ඒ සිද්ධිය සම්බන්ධයෙන් නැති වෙලා ඒ වගේම තුවාල ලැබලා අද වෙනකොටත් දුක් වේදනා විඳිමින් සිටින අවස්ථාවක මං හිතන්නේ අපි සියලු දෙනාගේම යුතුකම වෙනවා ඒ පිළිබඳව අදුතරමේ විමර්ශනය හරි හැටියට ඉස්සරහට යන්න පිළිබඳව අපි සියලු දෙනාම කතා කරන එක. නමුත් අපි කියන්න කනගාටුයි මේ රටේ ජනතාව විශාල විශ්වාසයක් තියලා මේ ජනාධිපතිතුමා ඇතුළු මේ රජය පත් කරගත්තේ මේ විමර්ශන ඉස්සරහට යන. ඒ වගේම තමයි අද අපි දැක්කා විශේෂයෙන්ම බැඳුම් කර
සිද්ධිය
වැඩි පිරිසින්න මේ රජය ඒ බැඳුම් කර පිළිබඳව වාර්තා සහ ඒ විමර්ශන ඉස්සරහට ගෙනියන්නට කටයුතු කළා නැහැ. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට ඒ විමර්ශන ඉස්සරහට ගියේ නැහැ කියන ඒ ප්‍රකාශය මම මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනතාව බලාපොරොත්තු වුණා මේ අලුත් රජය විශාල වැඩිපුරලක් කරයි කියලා. අපි දකිනවා අද වෙනකොට ජීවන වියදම අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. එදා ඉඳලා ක්‍රියාත්මක වුණු හාල් මාෆියාව අද වෙනකොට මේ රටේ තවත් දුරට ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා කඩගානේ ගිහිල්ලා හාල් මිල කීයද කොහොමද මෙහෙම විකුණන්නේ කියලා ඇහුවා. පාලන මිලක් දැම්මා. නමුත් එතුමාට යන්න තියෙනවා විශේෂයෙන්ම මේ රටේ ඉන්නවා ප්‍රධාන පෙළේ හාල් මෝල් කාර්යය 3-4 දෙනෙක්. ඒ හෝ හාල් මෝල් කාර්යය 3-4 දෙනා තමයි මේ රටේ වී මිල පාලනය කරන්නේ. ඉතින් ඒ හින්දා මේ රටේ ජනතාවට ඒ ජීවන බර අඩු කරන්න ඕන නම් ඔය හාල් මාෆියාවට තිත තියන්න කියලා අපි මේ අවස්ථාවේදී රජයට මතක් කරලා දෙනවා. ඒ වගේම එළවලු මිල ගිය අවුරුද්දේ සංසන්දනය කරනකොට මේ අවුරුද්ද වෙනකොට එළවලු මිල කොච්චර වැඩි වෙලා තියෙනවද කියලා මේ රටේ ජනතාව දන්නේ. මේ රටේ ජනතාව ඒකෙන් පීඩා විඳිනවා. විශේෂයෙන්ම
කාලය අවසානයි.
ඔව් මම මට මිනිත්තුවක් දෙන්න. රාජ්‍ය සේවක ඇතුළු ස්ථාවර පඩියක් ගන්න ඒ ජනතාවට ඒ පවුල් වලට අද ජීවන වියදම දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ආණ්ඩුව ඇතුලේ තියෙන බල අරගල හින්දා අද වෙනකොට විවිධ ආයතන ඒ වගේම විවිධ සංස්ථාවල සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩල අද වෙනකොටත් තාම පත් කරලා නැහැ. ඒ හින්දා මේ පිළිබඳව නිවැරදි මාර්ගය මේ රටට ඒ පොරොන්දු පරිදි යාමට වහම සලස්සන්න කියලා අපි රජයට කියමින් මම කතාව අවසන් කරනවා.
බොහොම සුදී ඔන්රබල් එස්පී දිසානායක you have 5 minutes more.
ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමා, එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අතරතුර එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයත් සභාගත කළා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉතා පැහැදිලිව රටේ ජාතික ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ජාතීන්ගේ අයිතිය කෘෂිකර්මය කර්මාන්ත ආනයන අපනයන ප්‍රතිපත්තිය මානව සම්පත් සංවර්ධනය අධ්‍යාපනය නවීන තාක්ෂණයට යොදා ගැනීම මේවා ගැන ඉතාම පැහැදිලි දැක්මක් එතුමා ඉදිරිපත් කළා. මේකට විවාදයක් ඉල්ලුවේ විපක්ෂය. ඒත් ගරු සභාපතිතුමනි, විපක්ෂයේ කිසි කෙනෙක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මොකවත් කතා කරනවා මම දැක්කේ නැහැ. සරත් ෆොන්සේකා මැතිතුමා විතරක් එහෙම මෙහෙම කතා කරා. විපක්ෂ නායකතුමා 225 ගැන කතා කරන්න ගිහිල්ලා ඇනගත් හැටිත් අපි දැක්කා. එතුමා මේ පාර්ලිමේන්තුවේ සංසන්දනාත්මකව දැන් මේ කතා කරපු මන්ත්‍රීතුමාත් කිව්වා එළවලු මිල ගැන කිව්වා. අපි එළවලු හදන අය හැමදාම එළවලු මිල කාලෙකට හොඳටම බහිනවා. එක කාලයකට එක ඉහළ යන. ඉතින් මේක ජනාධිපතිතුමාගේවත් අගමැතිතුමාගේවත් ආණ්ඩුවේ පිට දාන එක විහිළුවක්. ඒක ඇත්තටම. ඒ වගේම ගරු සභාපතිතුමනි, විපක්ෂ නායකතුමා උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්න ගැන කතා කරා. කවුද උපාධිධාරීන් ගොඩ ගැහිවේ? කවුද රැකියා නොදුන්නේ? එක්සත් ජාතික පක්ෂයේ කීප දෙනෙකුට රැකියා දීලා උපාධිධාරීන් සියල්ල පෝලිමේ පෝලිං ගැස්සුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඉතින් දැන් එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා කියන එකත් අමතක කරලා මොනවදෝ කතා කරා. ජාතික ආරක්ෂාව නැත්තටම නැති කරලා රටට වෙච්ච වින්නැහිය හොඳටම දන්නවා. අපේ රණවිරුවෝ හොරු අපරාධකාරෝ මිනිමැරුවෝ කරනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා කැබිනට් එකේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ ඉඳගෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට සම්පූර්ණයෙන් නිහඬව හිටියා. දැන් එතුමා කිසිම ලැජ්ජාවක් නැතුව අපේ වීර රණවිරුවෝ ඇස්සිස්මස් පූජා කිරීම ගැන කතා කරනවා. මට තේරෙන්නේ එතුමා කොහෙද ඉන්නේ කියලා. බුද්ධි අංශයේ අපේ ඉටු කරපු ඓතිහාසික කාර්යභාරය ගැනත් එතුමා කිව්වා. බුද්ධි අංශයේ අය හිරේට දාලා බුද්ධි අංශයේ අය බුද්ධි අංශයෙන් ඇත්තකට දාලා බුද්ධි අංශයේ විනාශ කරේ කවුද? එතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ වෙන කවුරුවත්ම නෙවෙයි. ඒ වගේම එතුමා පුංචි ළමෙක් වගේ මේ සිංගප්පූරු ගිවිසුම MCC ගිවිසුම ගැන කතා කරනවා. රජයකට මෙහෙම කිසිම ගිවිසුමක් ඉරලවිසි කරන්න බෑ. එතුමාට මේක තේරෙන්නේ නැද්ද? රටක් තව රටක් එක්ක ඇති කරන ගිවිසුමක් ඒක ඉවත් කරනවා නම් වෙනස් කරනවා නම් ඒක ඊටාම ක්‍රමානුකූල ක්‍රියාදාමයකට අනුව ඒ රටවල් අමනාප කරගන්නේ නැතුව අපේ රට නොබැදුණු ප්‍රතිපත්තිය කරා යන සියලු රටවල් එක්ක මිත්‍රත්වයෙන් සහෝදරත්වයෙන් විශ්වාසයෙන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරන බව මේ විපක්ෂ නායකතුමා දන්නේ නැද්ද? මේවා ඉරල විසි කරලා දාන්න කියලා කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ? මේ ගිවිසුම් පිළිබඳව අපි නියම විදිහට තොරතුරු සොයලා නියම විදිහට ඒ ගැන හොයන්න ඒ සඳහා විද්‍යුතුම්පත් කරලා ඒ කටයුතු හරියටම කරගෙන යනවා. එනිසා මේ ජාත්‍යන්තර දේශපාලනයේදී ජාත්‍යන්තර රටවල් එක්ක ගනුදෙනු කිරීමේදී රජයක් ගනුදෙනු කරන ආකාරය පිළිබඳව එතුමා ඉගෙන ගන්න ඕන කියලා තමයි මම කතා හිතන්නේ. අපේ ස්වන්දරන් ගරු මන්ත්‍රීතුමා එතුමා මේ මිනිසුන්ට එකලෙස ජීවත් වීමේ අයිතිය, භාෂාවට ආගමට සමාන අයිතිය මේවා ගැන බොහොම පතල විදිහට කතා කරා. සියලුම ජාතීන්ට අන්තවාදයෙන්, අන්ත ජාතිවාදයෙන්, අන්ත ආගම්වාදයෙන් ඉවත් වෙලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඕන භාෂාවක් කතා කරලා ඕන ආගමක් ඇදහගෙන එකට ඉන්න එකට මේ රට ගොඩනගමු කියන එක තමයි එදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙතෙන්දි කිව්වේ. මැතිවරණ වේදිකාවේ එතුමා කිව්වේ ඒක තමයි. ඇත්තටම අදත් මේ රටේ මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව තමුන්ගේ ආගම් නිදහසේ අදහන්නේ නැද්ද? මේ රටේ ඔවුන්ගේ භාෂාව නිදහසේ පාවිච්චි කරන්නේ නැද්ද? ඒ භාෂාවන් රාජ්‍ය භාෂාවන් බවට පත් කරලා ඒ අයට ඒ වරප්‍රසාද දීලා නැද්ද? කවුද ජාතිවාදී අදින්නේ? උතුරේ පහුගිය දවස්වල නැගෙනහිර මේ ඇතැම් දේශපාලන නායකයන් සුමන්දිරන මන්ත්‍රීතුමා ඇතුළු කරපු කතා, දෙමළෙන් කරපු කතා සිංහලට පරිවර්තනය කරලා බැලුවොත් කවුද ජාතිවාදී අන්ත ආගම්වාදී ඇදිස්සුවේ කියන කාරණය ගරු සභාපතිතුමනි ඉතාම හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙනවයි කියන කාරණය මම ඒ අයට කියන්න කැමතියි. එනිසා අපේ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති වන මැතිවරණ වේදිකාවේ කිසිම තැනක කිසි කෙනෙක් මුස්ලිම් ජනතාවට එරෙහිව, මේ රටේ ද්‍රවිඩ ජනතාවට එරෙහිව, මේ රටේ කතෝලික ප්‍රජාවට එරෙහිව, මේ රටේ හින්දු ආගමට එරෙහිව, මේ රටේ මුස්ලිම් ආගමට එරෙහිව කවුරුවත් කොහෙවත් කතා කරේ නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවොත් කෝවිල් කඩයි, දේවාල කඩයි, අපේ අයගේ ඇඳුම් ගලවයි, මේ සියලුම දේවල් දෙමළ භාෂාවෙන් කිව්වේ කවුද කියන එක පිළිබඳව සුමන්දිරන් මන්ත්‍රීතුමා කල්පනා කරලා බලන එක ඉතාම හොඳයි කියන කාරණේ මම කියන්න කැමතියි. රංගේ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා මේ සමෘද්ධි ළමයි සමෘද්ධි බැංකුවලට මේ කම්පියුටර් ඇසිස්ටන්ට්ලා දැමීම ඔවුන්ගේ අතර රැකියාව ඉවත් කිරීම පිළිබඳව කියලා තියෙනවා. මම කියන්න කැමතියි මැතිවරණේ ප්‍රකාශ කරාටත් පස්සේ පෙර දින දාලා හොරාට වංචනිකව මේ බැංකුවලට දාපු ළමයි අද වැඩට එන්නේ නැතුව නැවතිලා තියෙනවා. මොකද ඒ දරුවෝ හොඳටම දන්නවා ඒ දරුවෝ වංචනික විදිහට පරණ දින දාලා තමයි මේ රක්ෂාවලට ආවේ කියලා. මම කියන්න කැමතියි අර අපේ මේ දිලිප් පෙදාහරච්චි මන්ත්‍රීතුමා 4000 ගණක් කිව්ව හම්බන්තොට ගරු සභාපතිතුමනි මේ 4000 අය අද අරගෙන මෙයාට ඉඳ ගන්න මේසයක් පුටුවක් ඉසි දෙයක් නැතුව ගස් යට තමයි හිටියේ. මේ අයගෙන් 90%ක්ම ගරු සභාපතිතුමනි මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ පරණ දින දාලා වංචනිකව මේ දරුවන් රස්සාවට දාලා දැන් ඒ අය රස්සාවලට හුඟක් දෙනෙක් එන්නෙම නැහැ. දන්නවා මේ අයට වංචනික විදිහට තමයි මේ පත්වින් දීලා තියෙන්නේ කියලා. එනිසා මම කියන්න කැමතියි ඇත්තටම මේ රටේ උපාධිධාරීන්ට රස්සා දුන්නේ නැත්තේ, මේ රටේ තරුණයන්ට රස්සා දුන්නේ නැත්තේ අන්තිම මාස 3-4 හොරට තනිකර එක්සත් ජාතික පක්ෂය විසින් හදපු ලයිස්තු වලට පත්වින් දුන්නේ මේ අය. සමෘද්ධි සහනාධාර ලක්ෂ 6කට දෙන්න හිටියාක දෙන්න බැරි දැන් දෙන්න බැරි වුණා කිව්වා. කවුද මේ ලයිස්තු හැදුවේ? මේ සමෘද්ධි සහනාධාර ලයිස්තු පළවෙනි වතාවට ඉතිහාසයේ හැදුවේ ගමේ ඒ ආසනවල ඉන්න එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් කියන කාරණය මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. එසේ ඇත්තටම මේ පහුගිය කාලේ මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය ප්‍රචාරයට කාරණේ සම්පූර්ණයෙන්ම වැරදි.
Please wind up.
යෝ මම ඉවර කරනවා. ඒ වගේම තමයි මේ නීත්‍යානුකූලව රස්සාවලට දාපු සේවකයෝ එක්කෙනෙක්වත් මේ රජය යටතේ එළියට විසි කරලා වැඩ කරන්නේ නැහැ කියන කාරණයක් මම ඔබතුමාට කියන්න කැමතියි.
බොහොමත් සුදී ඔන්රබල් අසුමාර් සිංහ.
උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සමාවෙන්න නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඔබතුමා මූලාසනේ ඉන්න වෙලාවේ විශේෂයෙන් මේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව වෙනුවෙන් කතා කරන්න ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ වත්මන් විධායක ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව අමතා කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය නැත්තම් ජනාධිපතිවරයාගේ පොරොන්දු ගැන පැවැත්වෙන විවාදයේදී. දැන් මේ විවාදයේදී අපි සාකච්ඡා කරා ජීවන වියදම අඩු කිරීම, මාධ්‍ය නිදහස සුරැකීම, පොහොර නොමිලේ ලබා දීම, වගාහානි වලට ගෙවිය යුතු ගෙවීම් අවසන් කිරීම, මේ ආදී කාරණා රාශියක්. ඒ වගේම මේ රටේ ජනතාව බලාපොරොත්තු වන බලාගෙන ඉන්න තවත් කාරණා රාශියකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා පිළිතුරු ලැබෙයි කියන බලාපොරොත්තුවත් රටේ ජනතාවට තියෙනවා. ඒ හරහා තමයි මේ බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මගින් ක්‍රියාත්මක වන කාරණා ටික කවර ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන එක සොයා බැලීම. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැටියට විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපේ වගකීම වන්නේ රටට හිතකර රටට වැදගත් යෝජනා එනවනම් අලුත් ආණ්ඩුවක ඒකට අපිට පුළුවන් ආකාරයට සම්පූර්ණ සහයෝගය දවා දෙන එක. ඒ දේවල් සම්බන්ධයෙන් අපි කිසිම වෙලාවක කුහක වෙන්නේ නැහැ. මේ රටේ ජනතාවට යම් දෙයක් ලැබෙනවා නම් ඒ සියලු දේවල් රටේ ජනතාවට අයිතිවාසිකම් දිනා ගන්න ඒ නිදහස තියනා වගේ මේ ඒ දේවල් ලබා දෙන්නත් අපි ඒ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්නත් අපි සෑම විටකම පෙනී සිටිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන දේවල්මද මේ දින 52 ඇතුලේ සිද්ධ වුණේ කියන එක. දෛවෝපගත විදිහට අපිට මේ දින 52 කියන එක පුරුදු මාතෘකාවකට ඇවිල්ලා තිනවා. අපි දැක්කා පසුගිය ඔක්තෝබර් මාසේ දින 52 කාලය තුල සිදුවෙච්ච කාරණා ටික. ඒ වගේම තමයි මේ වර්තමාන දින 52 කාලය ආපස්සට හැරිලා ගත්තොත් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනවා හා සමානව ඒ ජනතාවගේ බලාපොරොත්තු ටික පැත්තකින් තියලා රටේ ජනතාව බලාපොරොත්තු නූන දේවල් රාශියක් සිද්ධ වුණා කියන කාරණේ මතක් කරන්න කැමතියි. දැන් දේශපාලන පරිගැනීම් පැත්තෙන් ගත්තාම කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයට මේ ආණ්ඩුව මේ දින 52 කාලය තුළම දේශපාලන පරිගැනීම් සඳහා යොමු වෙලා තියෙනවා. ඒ දේශපාලන පරිගැනීම් වලට යොමු වෙලා තියෙන්නේ විවිධාංශවල. උදාහරණයකට ගත්තොත් අපි මේ රටේ ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් ඒ ඩෙංගු මර්ධන නිලධාරීන් හැටියට 1100කට වැඩි ප්‍රමාණයක් පත් කරලා තිබුණා. එතකොට මේ දැන් අවුරුදු 3කට අධික කාලයක් පත් කරපු නිලධාරීන්ව ඒ සේවක මහත්මීන්ව රැකියාවෙන් මාර්තුල නිරපනවා කියන කතාබහක් දැන් මේ ඩෙංගු මර්ධන නිලධාරීන් අතර යනවා. ඉතින් මේ ගැන ඇතර මම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් විමසුවා. මම හිතුවා එතුමිය පාර්ලිමේන්තුවේ අපේ සභාගර්භයේ ඉන්නවා කියලා. එතුමිය උත්තරයක් දුන්නා කිසිම වෙලාවක ඒ ඩෙංගු මර්ධන නිලධාරීන් අයින් කරන්නේ නැහැ කියලා. මම එතුමියට ස්තුතිවන්ත වෙනවා. එතුමිය ඒ කියපු වචනය ආරක්ෂා කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් සමහර නිලධාරීන් සහ සමහර දේශපාලඥයින්
Honorable Minister.
Okay.
මම කිව්වේ ඩෙංගු මර්ධන නිලධාරීන් ඔබතුමන්ලා පවත්වාගෙන ගිය ආකාරයෙන්ම පවත්වාගෙන යනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබතුමියට අපි අපේ පක්ෂයේ සහ සීල් දෙනාගේම ස්තුතිය පළ කරනවා. මොකද මේක තමයි අවශ්‍ය රටට. මේ උත්සාහ කරන දේශපාලන පරිගැනීම් අපි 2015 අපේ ආණ්ඩුව
කරෝ මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
හරි. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අපි වෙනි පරිගැනීම් කළේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඒ පොරොන්දුව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව දැනටමත් අනිත්‍ය තෙල් නීතිගත සංස්ථාවේ 167 දෙනෙක් එළියට දාලා තිනවා. ඒ වගේම ආර්ථික ප්‍රතිපත්ති උතුරු දියුණු කිරීමේ අමාත්‍යාංශයට බඳවාගත් 6800 කතර ප්‍රමාණයක් දැන්ටමත් රැකියාවලින් එළියට දාලා තිනවා. ඊළඟට නිවාස සංවර්ධන අධිකාරියට බඳවාගත් 2500ක් එළියේ ඉන්නේ. වනජීවී නිලධාරීන් හැටියට බඳවාගත 1000කට අධික ප්‍රමාණයක් එළියේ ඉන්නවා. මේ ආදී වශයෙන් වර්තමානයේ විශාල වශයෙන් දේශපාලන පැළිගැනීම් රාශියක් සිදු වෙලා තියෙනවා. එනිසා මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන වගේම මේ දේශපාලන පළිගැනීම් වලට විසඳුම් ලබා දිය යුතු වෙන ඒ විසඳුම් අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ මන්ත්‍රීවරු දඩයම් කරනවා වගේම අපේ රාජ්‍ය සේවකයෝ දඩයම් නොකරાવી කියන බලාපොරොත්තුව තියෙනවා මේ අලුත් ආණ්ඩුවෙන්. ඒ නිසා ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි දැන් මේ අවස්ථාවනෙට මන්ත්‍රීවරු තුන්දෙනෙක්
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
ඒ වගේම ඉදිරියේදී තවත් මන්ත්‍රීවරු දඩයම් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කියන ආරංචිය තියෙනවා. ඒ වගේම තමයි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කතා කරා. ඒ සම්බන්ධයෙන් කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීම ගැන. එනිසා මේ අභියෝගයේ තියෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නෙමෙයි, හිට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මේක ඇති වෙන්න පුළුවන්. අපේ කල්තර මන්ත්‍රීතුමාටත් මේක වෙන්න පුළුවන්. එතුමාගේ ගෙදරත් ඇවිල්ලා සර්ච් කරලා නැති දේවල් ඇතුළට දාලා එතුමාවත් හිරේට දාන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඉතිහාසය තුළ එහෙම වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ අපි කියන්නේ මේ මන්ත්‍රීවරු 225ටම බලපාන කාරණයක්. පොලිස් නිලධාරීන් හෝ ආරක්ෂක නිලධාරීන් හෝ කාගේ හෝ උපදේශක් මත ඇවිල්ලා ගේ සර්ච් කරනවා නම් ඒක ඒ මන්ත්‍රීවරයාගේ ඇස්පනා පිට කළ යුතුයි සහ ඒ ආරක්ෂක ක්‍රියාවලිය ඒ විදිහට සිදු විය යුතුයි. මේ සඳහා
මේ කාලය අවසානයි මන්ත්‍රීතුමා.
අර තප්පරෙන් නවත්තන්නම්. ඒ නිසා කතානායකතුමා මා විශ්වාස කරන අපිට නවවෙනිද අපිට මේ සඳහන් සම්බන්ධයෙන්
ඉවර කරන්න ඕන
සීමක් ලබා දුන්නා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ගැන සාකච්ඡා කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔන්රබල් ආනන්ද අලුත්කොමේක.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, ස්තුතිවන්ත වෙන කෙටියෙන් හෝ අවස්ථාව ලබා දීම පිළිබඳව මං හිතන්නේ අවුරුදු 4මාරකට 5කට පස්සේ ගේන්න තියෙන යෝජනාවක්. මේ ආණ්ඩුවක් පිහිටවලත් නැ බාරකාර ආණ්ඩුවක් අපි කරගෙන යන්නේ. මේක හදිසි වෙලා මං හිතන්නේ එතුමගේ තියෙන අද්දකීම් නොහි අද්දකීම් බහුල නොවනකොට තමයි මං හිතන්නේ බණ්ඩාරිගොඩ මන්ත්‍රීතුමා මේ යෝජනාව ගැලලා තින්නේ. එළවලු ගැන කතා කරනවා, බොංචි ඇටයක් හැදුවොත් කරල් කඩන්න කාලයක් නැ මේ ආණ්ඩුව ඇවිල්ලා. එනිසා මේ බොළඳ තර්කයක් මේ ගැලලා තින්නේ. අඩුගානේ මාස පහක් අවුරුද්දක් ගියා නම් මේ යෝජනාව ගෙනවට කමන්න. තව දවස් 60ක් ගිහිල්ලා නම් මාස දෙකක් ගිහිල්ලා යන්න කලින් මේ යෝජනාවල් ගේනවා. අවුරුදු 4මාරක් තිබ්බ ආණ්ඩුවට කොරන්න බැරි දේවල් අද රැකියාව වලින් එළියට යන්නේ පරණ දින දාලා රස්සදීපු හින්දා. මේක තමයි කරේ. අපිත් UNPA ආණ්ඩුවේ තාම UNP මන්ත්‍රීවරයෙක් අපිට එක රස්සාවක් දෙන්න බැරුණා. හම්බන්තොටින් දාලා තිනවා රස්සා 4500ක්. මේක රටේම බෙදිලා ගියා නම් අපිටත් එක දෙක එනවන හම්බන්තොට. හැබැයි රස්සා 4500ක් දාලා මෙයා පරාදයි 50000කට කිට්ටුවෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා. මේකයි ඇත්ත. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, මෙතුමල්ලා කියනවා ඊළඟ අගමැතිවරයා පත්කරන්න එතුමල්ලා ඡන්දෙන් ලෑස්තිවෙන සජිත් ප්‍රේමදාස දෙන්නකෝ සහයෝගය. හෙට අපි එන්නකෝ ඡන්දෙට. ඔගොල්ලෝ අවසර දෙන්නකෝ. ඔගොල්ලෝගේ බහුතරේ 3-2 දෙන්නකෝ. අපි මේක විසිරුවලා හෙට මැතිවරණයත් එමු. අගමැතිවරයා ඔබතුමල්ලා පත් කරගන්න පුළුවන්. පත් වෙයි. ඔය ඉන්න අයගෙනුත් කීය 120-30ක් ගෙදර යනවා. මේකයි ඇත්ත කතාව. අද එක්සත් ජාතික පක්ෂයේ එදා අපි ප්‍රශ්නයක් අහපුම උත්තර දෙන්න ඇමතිවරු හිටින අදත් එහෙමයි. ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා, නුවර මන්ත්‍රීතුමා විතරක් වාඩි වෙලා ඉන්නවා. එච්චරයි මුළු විපක්ෂෙම අද වාඩි වෙලා තියෙන. එදත් එහෙමයි ඇමතිවරු පාර්ලිමේන්තු වෙන. ඒ වගේම MCC ගිවිසුම ගැන කතා කරනවා. අපිත් එක්සත් ජාතික පක්ෂයේ තාම මන්ත්‍රීවරයෙක් මම රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මේ ගිවිසුම ගහන්න සම්පූර්ණ මූලාරම්භය කරේ. අද මේ ඉරානයට ආශ්‍රිතව තියෙන දූපතක ඩියාගෝ ගාසියා කියන දූපතේ ඇමරිකානු ආයුධ එකලස් කරන බව අපිට ආරංචි වෙලා තියෙනවා. මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඉරානයට පහර දීම. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ MCC ගිවිසුම තුලින් මොකද්ද
බලාපොරොත්තුනේ මේ රට යුද මධ්‍යස්ථානයක් ඇමරිකාවේ යුද මධ්‍යස්ථානයක් හැටියට ස්ථාපනය කරලා එතුමාට මේ රට ගැන හිතලා එතුමා වැඩ කරපු අවස්ථාවක් ඇත්තේ නැහැ. අද සජිත් මහත්තයාට පක්ෂේ නායකත්වය දෙන්නේ නැහැ. එතුමා මැතිවරණයට යවලා පරාජය කරන්නට පක්ෂේ නායකයා හැටියට වැඩිම වැඩ කොටසක් කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මේක තමයි ඇත්ත. ඒක නිසා එතුමාට මේ රට ජාති ආගමක් ගැන හිතන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට කිසි අවශ්‍යතාවයක් ඇත්ත නැහැ. නිසා මේ රට කොයිතැනට පත් වුණත් එතුමා ජාමේ පෙරගන්න තාම පක්ෂේ නායකයා හැටියට මේකේ ඉන්නකල් විපක්ෂ නායකවරයා හැටියට පක්ෂේ නායකයා හැටියට මේක කරන්න පුළුවන් කිසි දවසක එක්සත් ජාතික පක්ෂය කෙනෙකුට හැදෙන්න දෙන්නෙත් නැහැ. හැදෙන කෙනෙක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒ නිසා තමුන්නාන්සට මේ අකමැතිකම් හීන විතරයි. කිසි දවසක තමුන්නාන්සට අකමැතිවරයෙක් මේ පාර්ලිමේන්තුවේ ආයි පත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා.
අපි හිතුවෙත් නැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තරම් ඡන්දගානකින් දිනයි කියලා මේ රටේ තිබ්බේ දේශපාලන වාතාවරණය තුළ. හැබැයි ඒ දිනනඟ මාර්ගයේ හැදුවේ එක්සත් ජාතික පක්ෂේ. තමුන්නාන්සලට මැතිවරණේ පටන් ගන්නකොට තිබ්බ ඡන්ද පදනම දවසින් දවස කඩාවැටුණා. මොකද වේදිකාවල් වල කරන කතාවල් ඒ වගේම රනිල් මැතිතුමා අගමැතිතුමා කිව්වා සරත් පොන්සේකා මහත්තයා ආරක්ෂක ඇමති කිව්වා මෙව්වට මිනිස්සු කැමති නැහැ. රටේ ජනතාව ප්‍රතික්ෂේප කරා ඒ වදන ටික ඒ තනතුරු. ඒක නිසා ඒ වගේම ආගම් වාදී පතුරලා ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව තමුන්නාන්සලා කියනවා වාර්තාවකෝ කියලා. වාර්තාව එක දවසේ දෙකේ දෙන්න බෑ. ඒ වාර්තාව අපි එළියට දානවා. පාස්කු ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වෙච්ච සිද්ධීන් අද එකින් එක ගොනු කරලා ඒ සිද්ධීන් මේ පාර්ලිමේන්තුව හරහා අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා මහජනතාව ඉදිරියට. ඒක නිසා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි ඒ වගේම අද මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන කතා කරා. මම දැකපු දෙයක් තමයි සාධාරණ
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්
සාධාරණ හේතුන් නොමැතිව යම් මන්ත්‍රීවරු මේ අකටයුතුකට පත් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ගේ නැති වෙලා තියෙන නිසා ඒ පිළිබඳව කරු කතානායකතුමාට අපි යෝජනා කරනවා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සාධාරණ විදිහට ආරක්ෂා කළ දෙන්න සිල්ලනවා. ස්තුතියි කාලය දුන්නට.